සමන්තා චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු
සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම අදත් අපි සූදානම් ඔබේ දැනුමේ නිම්වලලු පුළුල් කරන්නට දහම් දැනුම ඔබට ලබා දෙන්නට ඔබ නොදන්නා දෑ කියා දෙන්නට සහ දන්නා දෑ නිවැරදි කර දෙන්නට කංකා විතරණී වැඩසටහන. මේ වැඩසටහන අද ලංකාව විතරක් නෙවෙයි කරදිය වලල්ලෙන් සත් සමුද්‍රෙන් එහා මහද්වීපවල වෙසෙන ලාංකීය බෞද්ධ ජනතාව ඉතාමත්ම ආදරයෙන් වැළඳගත්තු වැඩසටහනක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. අද දවසෙත් මේ උතුම් වැඩසටහන සඳහා සම්ප්‍රාප්ත වුණු මේ වැඩසටහන සුපෝෂණය කරන නිරන්තරයෙන්ම තමන්ගේ ධර්මඥානය අන් අයගේ හිතසුව පිණිස නිර්ලෝභීව බෙදා හදා දෙන අපේ සමින්ද රණසිංහ මැතිතුමාණන්ව ඒ ගුරුතුමාණන්ව අපි ආයුබෝවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. ධර්ම ගෞරවයත් හද තුල රුවාගෙන අපි අපේ මනසෙහි ධර්මයේ පිළිබඳව ඇඳී ඇති හැඟී ඇති කාරණා වල නිර්වද්‍යතාවය සොයා කිරා මැන බලන ඒ වගේම අපට සැක ඇති තැන් සැකහැර දැනගන්නා වැඩසටහනක් තමයි කංකා විතරණී වැඩසටහන. අද දවසේ මේ සඳහා සදැහැති දායකත්වයේ දක්වන මහත්මයා නමවත් සඳහන් කළ යුතු නැතයි කියා අපට පවසපු එංගලන්තයේ වාසය කරන සදැහැති පින්වත් මහත්මයෙක්. මේ මහත්මයා දන්නවා මේ මහත්මයායි සදා දායකත්වයේ දක්වන වග ඔබ හැමදෙනාගේම ආශිර්වාදයේ ප්‍රාර්ථනාව මතින් එතුමාගේ මියගේ ඥාති මිත්‍රාදීන්ට මේ පින් ලැබේවා. ධර්ම දානයේ උසස් ආනිසංස බලමහිමින් එතුමන් ප්‍රාර්ථනා කරන සුවපත් ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරගෙන එවැනි සත්පුරුෂයෙකුගේ ගෞරවයට පාත්‍ර වෙච්ච එවැනි බොහෝ දෙනා විමසීම් කරමින් අපටත් බැරිද මේ සඳහා දායක වෙන්න කියලා විමසන කෙටි කාලයක් ඇතුළත දීර්ඝ සාකච්ඡාවක් හරහා බොහෝ දෙනාගේ ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙච්ච කංකා විතරණී වැඩසටහන අදත් ආරම්භ කරන්න අපි සූදානම්. අද අපි යොදාගත්තු මාතෘකාව බෙහෙවින්ම මතභේදාත්මකයි. මම මතභේදාත්මකයි කියලා කියන්නේ මේ වර්තමානයේ පුවත්පත්වල සිරස්තල තිබෙන ප්‍රමාණයට වගේ කාලීන වශයෙන් ඡන්දය ආදී දේවල් පාලනය දේශපාලනය දූෂණය භීෂණය වගේ දේවල් නෙවෙයි. මේ මතභේදාත්මක කියලා කියන්නේ මත රාශියක් සමාජයේ වැපිරී තිබෙනවා අද දවසේ මාතෘකාව පිළිබඳව. අද මාතෘකාව වෙන්නේ දානය. ලෞතර බුද්ධ ශාසනයේහි අපේ බුදු දහමෙහි කරුණු කාරණාවන් විවිධ සංඛ්‍යාත්මකව පවතිනවා. සතර සංග්‍රහ වස්තු, ඒ වගේම දස පින් කිරියවත, දස පුණ්‍ය ක්‍රියා, ඒ වගේම දස පාරමිතා আদি බොහෝ දෑවල මේ දාණය තමයි මුලට යෙදෙන්නේ. ඒ නිසා අපි දානීය පිළිබඳව අද කතා කරන්නේ. මා ප්‍රවේශයක් හැටියට ඔබතුමාගෙන් අහන්න කැමති සමින්ද රණසිංහ මහත්මයා, දානීය ගැන විවිධ තැන්වල අවලාද නැගෙනවා අපි දැකලා තියෙනවා. දානයක් දීලා ඉවරුණාට පස්සේ ඒක පුවත්පත් මගින් හෝ මාධ්‍ය මගින් ප්‍රචාරය වුණොත් හෝ එහෙම නැත්නම් ඒ දානෙට සහභාගී වෙච්ච අය ඒකේ ಗುಣදොස් විචනය කරනවා අපි දැකලා තියෙනවා. මේක මේ බොහෝ විට හත් දවසේ දානයකට හෝ තුන් මාස දානයකට ගියාම ඕනෑම තරමක් දැක ගන්න පුළුවන්. ඒ වගේමයි විහාරස්ථානයක කිසියම් අනුස්මරණීය දවසක අවුරුද්දක පින්කමක ආදී බොහෝ තැන්වල සියක් නමකට දානේ දුන්නා, 500 නමකට දානේ දුන්නා ආදී වශයෙන් කියද්දී මෙච්චර ලොකුවට මහා දාන දිය යුතුද? ඔවා මහා බොරු වියදම්. දානේ ඔච්චර දෙන්න ඕනේ නැහැ. හිත පහදවාගෙන පිරිසුදු සිතින් බත් තැන්දක් දන් දුන්නත් එකම ආනිශංසයි කියලා සමහර අය චෝදනා නගනවා, විවිධ මැසිවිලි නගනවා. මම ඔබතුමාගෙන් අහන්නේ දානේට අවමන් කිරීම කොයිතරම් දුරට නරක ඵල විපාක ගෙන දෙන කාරණයක්ද? ඒ වගේම ලොකු දාන දුන්නට ඇත්තටම පින් නැද්ද? නැත්නම් ලොකු දාන දිය යුතුම නැද්ද?
ඔව් සසික මහත්මයා, ඉතාම කාලීන ප්‍රශ්නයක් හැමතැනම වගේ දකින්න ලැබෙනවා මේ ප්‍රශ්නය. සසික මහත්මයා සඳහන් කර පරිදි මේ දස පුණ්‍ය ක්‍රියා, දස පාරමී ආදී හැම කාරණයකටම දානය මුල් වෙලා තියෙනවා. ශ්‍රද්ධාව ළඟට දානය තියෙනවා මේ ශාසනේ. ඉතින් දශපුන්න ක්‍රියාවල තියෙන දානය කොයිතරම් ගැඹුරු දෙයක්ද කියන කාරණාව බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැහැ. ගැඹුරු කාරණාව තමයි මේ බුදුදහමේ තියෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ඩ දානය පිළිබඳව සම්මාදිට්ඨියකට පැමිණලා තිබෙන්න ඕනි කියලා දසවස්තුක සම්මාදිට්ඨියේ පෙන්නුම් කරනවා. මොකද මේ දසවස්තුක සම්මාදිට්ඨිය සම්පූර්ණ කරලා නැත්තම්, ඒ සම්මාදිට්ඨි 10ම තමන් තුළ නැත්තම් පිහිටලා නැත්තම් ඒ පුද්ගලයා බණ ඇහුවට වැඩක් නැහැ. ඒ පුද්ගලයාට බණ ඇහිමින් ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද තමන් තුළ මිත්‍යා දෘෂ්ටි සහිතව මිත්‍යා දෘෂ්ටිය පෙරදරි කරගෙන බණ අහන නිසා. ඉතින් දැන් ඔය දාණයට අවමන් කිරීමේ ක්‍රම කීපයක් අපිට දකින්න හම්බ වෙනවා. ඒයින් කීපයක් සඳහන් කරනවා නම් සමහරු හිතනවා අපි මේ දැන් ඉන්නවා විතරයි. මේ නවීන විද්‍යාඥයෝ හිතුවා වගේ මැරිලා ඉපදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම මිත්‍යා දෘෂ්ටියක් තියෙන කෙනෙක් කවදාකවත් දානයක් දෙන්න හිතන්නේ නැහැ. මොකද දානයක් දුන්නාම තමන්ගේ අතේ තියෙන මුදල් ටික වියදම් වෙනවා විතරයි. නැත්නම් ශ්‍රමය කාලය වැය වෙනවා විතරයි.
අපෙන් දෙයක් යනවා විතරයි අපිට දෙයක් ලැබෙන්නේ.
එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනිත් එක දැන් ආයි ඉපදෙන්නේ නැත්නම් මෙච්චර මේකට මහන්සිනේක තේරුමක්වත් නැහැ. ඇත්තටම දැන් ඊළඟ ජීවිතයක් නැත්තම් ඒක තමයි කාරණාව. නමුත් ප්‍රශ්නේ තමන් කැමති වුණත් අකමැති වුණත් ආයි ඉපදෙන්න වෙන එකයි. ඉතින් ආයි ඉපදෙන්න ලොකු වෙහසක් දරන්න ඕනේ නැහැ. නිකම්ම මැරිලා ගියත් ආයි ඉපදෙනවා. ඒ ඉපදෙන්නේ අපි කැමති තැන්වලත් නෙමෙයි. ඉතින් ඒ ප්‍රශ්නේ නිසා මේ මග වියදම් සම්පාදනය කර ගැනීම කියන කාරණය තුළ දානීය ඉහළම ස්ථානයක් දරනවා මේ ශාසනේ. ඉතින් මේ අපි දන්නවනේ මේ මගට බැස්සහම යන්න තරම් අවශ්‍ය උපකරණ නැති වුණාම කොයිතරම් අපහසුක විඳින්න වෙනවද කියලා. ඉතින් ඒ වගේ මරණින් පසු ඉපදෙන්නේ නැහැ කියලා හිතන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට දසවස්තුක සම්මාදිට්ඨියේ කාරණා කීපයක් නැහැ. පළවෙනි කාරණාව අත්ති අයන් ලෝකෝ. අත්ති අයන් ලෝකෝ කියන කාරණාව පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකය වගේ මීට සමාන තව ලෝක තියෙනවා. එවැනි සමාන හෝ අසමාන හෝ ලෝකයක ඉඳලා අපි මේ ලෝකේ ඉපදෙන්න පැමිණියා. ඒ කියන්නේ අපි මේ අලුතෙන්ම ඉපදිච්ච සත්ව කොටසක් නෙමෙයි. මේ සසර තව බොහෝ ජීවිත ගත කරපු පුද්ගලයෝයි මේ අපි දැන් මේ ඉපදිලා ඉන්න මේ හැම දෙනෙක්ම අපි විතරක් නෙමෙයි මේ සියලු සත්වයෝ කලින් ජීවිතවල ඉපදිලා හිටපු සත්වයෝ නේ. අලුතින් මේ ඉපදිච්ච සත්වයෝ නෙමෙයි කියන කාරණාව. ඉතින් අත්ථි පරෝ ලෝකෝ කියලා කියන්නේ මැරිලා ඉපදෙන්න ලෝකයක් තියෙනවා. පරලෝකයක් තියෙනවා කියන කාරණාව. ඉතින් ඒ කාරණයටත් විරුද්ධයි මේ මරණින් පසු ඉපදෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් ඒ නිසා කෙලින්ම කියන්න ඕනේ මේ අත්ති අයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කියන කාරණා දෙකම මේ පුද්දලයන්ට නැහැ.
මෙලොවක් නැත පරලොවක් නැත කියලා තමයි
ඇයිද? ඔව් කියන්නේ. ඊට අමතරව දැන් අපි දන්නවා මේ ලංකාවේ බැංකුවක මුදල් තැන්පත් කරාම යම් කාඩ් පතක් දුන්නහම පිටරට ඕනම තැනකින් ඒ කාඩ් පත භාවිතා කර හැකි තැන්වලින් ලෝකේ ඕන රටකින් මුදල් ආපහු ගන්න පුළුවන්. ඉතින් මේ කාරණය පිළිගන්න කියලා කිව්වහම බැංකුකරණය දන්නේ නැති වුණත් පරිගණක තාක්ෂණය දන්නේ නැති වුණත් මෘදුකාංග ක්‍රියාත්මක වෙන හැටි කෙනෙකුට අවබෝධයක් නැති වුණත් මේ කියන පුද්ගලයා ඒව දන්නේ නැති වුණත් අහන පුද්ගලයා දන්නේ නැති වුණත් මිනිස්සු පිළිගන්න. මේ තමන්ගේ අතේ තියෙන සල්ලි ටික බොහොම සද්ධාවෙන් ගිහලා බැංකුවේ තැන්පත් කරනවා මට කවදා හරි මේක ගන්න පුළුවන් වෙයි ඕන තැනකින් කියලා.
ඔව්.
ඉතින් ඒකත් ඉතින් සද්ධාවක්නේ. මොකද තමන් මහන්සියෙන් හම්බ කරගත්තේ බැංකුවට ගිහලා බාර දෙනවා බොහොම සද්ධාවකින් අපිට යම් තැනකදී මේක ගන්න පුළුවන් වෙයි. නමුත් මේ කාරණේ තියෙන විශේෂත්වය තමයි මෙවැනි කාරණාවක් මේ තාක්ෂණය පිළිබඳ දන්නේ නැති කෙනෙක් දන්නේ නැති කෙනෙකුට කිව්වොත් පිළිගන්නවා. නමුත් භාගතුන් වහන්සේ සියලු ලෝකයන් දැනගෙන මේ දානය පිළිබඳව අපිට දේශනා කරලා තියෙනවා මේ ලෝකයේදී දන් දුන්නාම ඊළඟ ලෝකවල ලැබෙනවා.
ඔව්.
අත්ථි හුතං කියලා කියන්නේ ආහුති සංකාත දානයක් තියෙනවා. ඒ කියන්නේ පරලෝකයේදී මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විදිහේ මේ දාන වස්තුන් තැන්පත් කිරීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ ලෝකයේදී දන් දුන්නාම පරලෝකයේදී වෙන ලෝකයකදී අපිට වෙන ජීවිතයකදී ප්‍රතිඵල හම්බෙනවා.
ඔව්.
ඉතින් මේකත් දසවස්තුක සම්මාදිට්ඨියේ විශේෂාංගයක්. මේ ආහුති සංකාත දානයක් තියෙනවා. ඒ කියන්නේ වෙන ලෝකයකදී ප්‍රතිඵල ලැබෙන විදිහට දැන් දානයක් දෙන්න පුළුවන් කියන එක. ඉතින් මෙන්න මේ කාරණා පිළිගන්නේ නැති පුද්ගලයෝ දානයට අවමන් කරනවා පළවෙනි කාරණාව හැටියට.
ඔව්.
දෙවෙනි කාරණාව හැටියට සමහරු දන් දෙන්න කැමති නැහැ. ඒ දන් දෙන්න කැමති නැති නිසා මේ පුද්ගලයෝ දන් දෙන පුද්ගලයන්ට නිඳා කරනවා. සහ දානයට නිඳා කරනවා. ඉතින් එහෙම නිඳා කරලා සමහර කෙනෙක් ඒ පුද්ගලයන්ගේ කීම අහලා දන් දෙන එක නැවැත්තුවොත් අර කියන පුද්ගලයාට ලොකු අධර්ම දානයක් සිද්ධ වෙනවා. ඒ අධර්ම දානයේ මහත්ඵල වෙනවා වගේම තමයි අධර්ම දානයේ අනිත් පැත්ත තියෙනවා.
විපාක බහුලයි.
විපාක බහුලයි. ඉතින් බලවත්. ඉතින් ඒ නිසා ඔහු බොහෝ සෙයින් මිත්‍යා දෘෂ්ටිකත්වයට නැවත පැමිණීමට බොහෝ දුක් සහිත නිර්යන්හි ඉපදීමට ඒක හේතු වෙනවා. ඊට අමතරව සමහරු පිළිගන්නවා දන් දුන්නාම දෙයක් ලැබෙනවා කියලා. නමුත් මහා දන් දෙනවට කැමති නැහැ. මොකද ලැබෙන පුද්ගලයාට බොහෝ සෙයින් ලැබෙනවට කැමති නැති පුද්ගලයෝ ඉන්නවා. තමන් තුළ තියෙන ඊර්ෂ්‍යාව තමයි ඒකට පදනම් වෙන්නේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ ලැබෙන පුද්ගලයාට දෙයක් වැඩිපුර ලැබෙනවට ලැබෙනවා බලන් ඉන්න බැරි පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ නිසා තව කෙනෙක්ගේ හෝ තමන්ගේ හෝ මුදල් ගොඩක් වියදම් වෙනවට ඒ වියදම් වෙනව බලන්නවත් කැමති නැති පුද්ගලයන් වියදම් වෙනවට නෙමෙයි තව කෙනෙක්ගෙන් වියදම් වෙනවටත් බලන්න කැමති නැති පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ පුද්ගලයෝ කියනවා මේ එක මලක් දුන්නත් ඇති මල් 1000ක් මල් 100ක් 1000ක් පූජා කරන්න අවශ්‍ය නැහැ. එක්කෙනෙකුට ආහාර වේලක් දුන්නාම ඇති බොහෝ දෙනෙකුට ආහාර දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ දසවස්තුක සම්මාදිට්ඨියේ මේ කරුණු දෙක වෙන් කරලා කියලා තියෙනවා.
ඔව්.
අත්ති දින්නම් කියලා කියන්නේ දෙන දේහි විපාකයක් තියෙනවා කියලා වෙනම සම්මාදිට්ඨියක්. දෙන දේහි විපාකයක් තියෙනවා කියන එක වෙනම සම්මාදිට්ඨියක්. ඊට අමතරව අත්ති යිට්ඨං මහා දානේහි විශේෂ ඵල විපාකයක් තියෙනවා කියන එක වෙනම සම්මාදිට්ඨියක් ඇටිය සංග්‍රහ වෙන්නේ. ඒ මොකද දන් දෙන් දීම පිළිගන්න පුද්ගලයෝ අතරත් මහා දන් දීම පිළිගන්නේ නැති පුද්ගලයෝ ඉන්න නිසා. ඒ නිසා දැන් සමහර කෙනෙක් මේ විශේෂ දානයක් දෙනවා දැක්කහම බොහෝ සෙයින් අකමැති වෙනවා. ඒ මොකද තමන් දන් දීලා පුරුදු නැති නිසා. සමහරලාට ප්‍රණීත දානයක් දුන්නාම ප්‍රණීත දානයක් දුන්නාම ලෝකයේ තියෙන උසස් දේවල් වලින් දානයක් දුන්නාම බොහෝ දෙනෙක් කැමති නැහැ. නමුත් මේ බුද්ධ ශාසනයේ නම් භාගතුන් වහන්සේ ප්‍රණීත දන් දෙන්න කියලා උපදෙස් දීලා තියෙනවා ත්‍රිපිටකේ. ඊට අමතරව ප්‍රණීත දන් දෙන්න වුන් අතර අග්‍රස්ථානය සීවලී මහරහතන් වහන්සේගේ මව සුප්පාවාසා දේවියට අග්‍රස්ථානය ලැබිලා තියෙන්නේ දායිකාවන් අතර ප්‍රණීත දන් දෙන්න වුන්ගෙන් අග්‍ර.
ඔව්. දැන් සමිඳු මහත්මයා දැන් අපි ගෙදරක දානයක් දෙනකොට අපි දන්නවා සාම්ප්‍රදායිකව දන් දෙන ක්‍රම තියෙනවනේ පරම්පරාවෙන් පරම්පරාවට අපේ අත්තල මුත්තල නත්තල පනත්තල කිත්තල කිරිකිත්තල කිරිකෑ මුත්තලගේ කාලේ ඉඳලා අපේ ගෙදර නම් දන් දෙන්නේ මෙහෙමයි අපේ පැත්තේ මෙහෙමයි. අපි දානි බෙදන්නේ මේ විදිහට පිඟාන නවලයි තියන්නේ නැදේශේ. ඒ කෙරෙන ක්‍රමවේදයෙන් පිටපැන්නත් සමහර ලාවට දැන් එකකින් අවරගණී අවඩක් සිදු වෙන විදිහ නෙමෙයි, ඊට වඩා උසස් කරන්න අපි හිතමුකෝ. ඒ ඒ ඒ පිඟානට යටින් ඉස්සර තියන්නේ අත්විස්නාවක් නම් දැන් පේපර් සර්විට් එකක් තියෙන එකේ ඉඳලා කෙනෙක් යම් වෙනසක් කරන්න ගත්තාම ඒකත් හෙලා දකින්න අවස්ථාවක් අපි දකිනවා. දැන් ඒකත් ওই ගණේටම වැටෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කිරීම නැත්නම් අවමන් කිරීම
විරුද්ධ වීම කියන එකට එනවා. ඉතින් මෙහෙමයි, දැන් ප්‍රනීත වීම ඇත්තටම ඥාන සම්ප්‍රයුක්තව තමයි කල්පනා කරන්න. මොකද දැන් අපි වෙනම සාකච්ඡා කරමු මේ සම්බන්ධයෙන්, දානෙ සම්බන්ධයෙන්, ශ්‍රද්ධාවෙන් දුන්නාම මොකද වෙන්නේ, සකසල දුන්නාම මොකද වෙන්නේ, ගෞරවයෙන් දුන්නාම මොකද වෙන්නේ, ඒ වගේ දේවල් වෙන වෙනම දේශනා කරලා තියෙනවා.
අපි උපාසකම්මල ගොඩක් කැමතියි දැනගන්න.
ඔව්, ඒක තමයි. දැන් ඒ කාරණා වෙනම සාකච්ඡා කරනවා. දානෙ කියන්නේ මහ විශාල මාතෘකාවක් මේ බුදුදහමේ. අපි මේ අල්ප මාත්‍රයේ මේ අද සාකච්ඡා කරන්නේ.
බුදුන් වහන්සේ පාරමිතාවක් වශයෙන් උත් සාරසංක කල්ප කීයක් නම් පෙරම්පුරවද නේද?
ඒක තමයි. හරි.
දැන් සමින්ද මහත්මයා, දන් දෙන මට්ටම් තිබෙනවා, විවිධ මට්ටම්. මොනවද මේ මට්ටම්?
ඔව්, දැන් දන් දෙන මට්ටම් තියෙනවා ප්‍රධාන වශයෙන් තුනක්. එකක් තමයි දාන දාස කියන මට්ටම. මේ තිරේ දැක්වෙන්නේ ඒ දාන දාස කියන මට්ටම තියෙන සඳහන් කරන පාඩය. දාන දාස කියලා කියන්නේ තමන් ප්‍රණීත දේවල් පාවිච්චි කරනවා. නමුත් පහත් දේවල් ඊට වඩා අඩු මට්ටමේ දේවල් දන් දෙන පුද්ගලයාට. මොකද තණ්හාවට දාසෙක් ඒ පුද්ගලයා. තණ්හාව යටතේ ඉන්නේ. ඒ නිසා තමන්ගේ තණ්හාවෙන් ගැලවෙන්න බෑ. ඉතින් ඊට අමතරව තමන්ට උසස් දේ දෙන්න හිත නැමෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ නිසා තමන් දෙන්නේ පහත් මට්ටමේ. දැන් මෙතන කියන්නේ මේ මුදල් නැති නිසා පහත් දේවල් දෙන එක කෙනා නෙමෙයි. ඒ කියන්නේ අඩු මුදලකට දෙයක් දෙන එක නෙමෙයි මෙතන සඳහන් කරන්නේ. මෙතන සඳහන් කරන්නේ තමන් පාවිච්චි කරන දේට වඩා පහත් මට්ටමින් දෙනවා කියන එකයි. ඊට අමතරව දැන් දෙවෙනි මට්ටම තමයි දාන සහාය කියලා කියන්නේ. තමන් පරිහරණය කරන මට්ටමට සමානවම කෙනෙක් දන් දෙනවා. ඒ පුද්ගලයාගෙන් දාන සහාය. ඒ පුද්ගලයා තමන්ගේ මිත්‍රයෙක් වගේ සැලකන්නේ. ඒ කියන්නේ තමන්ට ලැබෙන දේම දෙනවා. ඒ මට්ටමෙන්ම දෙනවා. දානපති කියලා කියන්නේ මේ දවස්වල නම් මේ බොහෝ මේ මුදල් තියෙන පුද්ගලයන්ට තමයි දානපති කියලා කියන්නේ. නමුත් බුදුදහමේ එහෙම දෙයක් කියන්නේ නැහැ. දානපති කියලා කියන්නේ දාණයට නැත්තම් තණ්හාවට ස්වාමියෙක් වගේ. ඒ කියන්නේ තණ්හාව තමන් යටතට අරගෙන තණ්හා පාලනය කරමින් දානයක් දෙන පුද්ගලයා. ඒ කියන්නේ තමන් පරිහරණය කරන මට්ටමට වඩා ඉතා උසස් අන්දමින් දන් දෙන පුද්ගලයා. දැන් අර කලින් කරුණේ තව කාරණාවක් කියන්න තියෙනවා. ඒක එකක් තමයි මේ බුදුදහමට පැමිණිලත් සමහරු දශපුන්න ක්‍රියාවලින් සමහරක් විතරක් තෝරගන්න. ඒ කාරණේ විශේෂයි. ඉතින් ඒ කාරණේ විශේෂයි කියලා කියන්නේ නිවන් දකින්න බැරි කාරණා. ඔව්. මොකද දසපුන්න ක්‍රියාවක් දේශනා කරේ භාගතුන් වහන්සේමයි. හ්ම්. ඒතර භාගතුන් වහන්සේ 10ක් දේශනා කරාම මම දෙකක් විතරයි කරන්න කියලා කවුරු හරි කියනවා නම් ඒ පුද්ගලයාට නිවන් දකින්න ලේසි වෙනවද අමාරු වෙනවද කියලා ඒ පුද්ගලයාට හිතා ගන්න පුළුවන් කාරණා.
අනිවාර්යයෙන්.
ඉතින් ඒකෙදි සමහරු සීලය විතරක් රකින්නවා. හ්ම්. අපි දන් දෙන්නෙත් නැහැ, භාවනා කරන්නෙත් නැහැ කියලා. හ්ම්. ඉතින් ඒ පුද්ගලොත් දාණයට අවමන් කරනවා. භාවනාවට තමන් කරනවා. සමහර පුද්ගලයෝ මේ භාවනා කරනවා විතරයි. දන් දෙන්නෙත් නැහැ, සිල් ගන්නෙත් නැහැ.
ඔව්.
ඉතින් ඒ වගේ දැන් සමහර පුද්ගලයෝ ධර්මය ඉගෙන ගන්නවා විතරයි, දන් දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දැන් සමහරු අභිධර්මය විතරයි ඉගෙන ගන්නේ. සමහරු විනය විතරයි ඉගෙන ගන්නේ. ඒ වගේ තමන්ගේ ෘචිකත්වය පරිදි මේ දහම තුල නොඑක් ආකාරයෙන් ඒ පුද්ගලයෝ මේ කොටස් වශයෙන් වෙන් කර ගන්නවා. ඉතින් ඒ වෙන් කර ගැනීම කියන කාරණාව අපිට කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. භාගතුන් වහන්සේ මේ දසපුණ්‍ය ක්‍රියාවෙන් ක්‍රියාවන්ගෙන් එකක් හෝ දෙකක් කරන්න ප්‍රමාණවත් නම් කරලා ප්‍රමාණවත් වෙනවා නම් ඒ කාරණාව විශේෂයෙන් සඳහන් කරනවා. 10ක් කරන්න කිව්වට පස්සේ එකක් හෝ දෙකක් කරලා මේ 10ෙන් ලැබෙන ප්‍රතිඵල බලාපොරොත්තු වීම තමයි අද කාලේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙදි
හැමදේම ඉන්ස්ටන්ට් වෙලාන්නේ තියෙන්නේ නේද?
ඔව්. ඒ නිසා ඉතින් අර පටන් ගන්න දැන් බොහෝ දෙනෙක් හිතන කාරණාවක් තමයි මේ ශාසනයේ පටන් ගන්න තැනකුත් නැහැ, ඉවර කරන්න තැනකුත් නැහැ. ඕන තැනකින් පටන් අරගෙන ඕන තැනකින් ඉවර කරන්න පුළුවන් කියන කාරණාව. ඉතින් නිවන් දකින්න මේ ඕනේ කියලා එන පුද්ගලයෝ සමහරු දානය තෝරගන්නවා, සමහරු සීලය තෝරගන්නවා පටන් ගන්නවා, සමහරු භාවනාව තෝරගන්නවා, සමහරු අභිධර්මය තෝරගන්නවා. ඉතින් ඔයගේ තමන්ට කැමති වෙනකින් පටන් ගන්න පුළුවන් කියලා හිතනවා. නමුත් මේ ධර්මය හදාරීම සහ ප්‍රතිපත්ති පිරීම භාගතුන් වහන්සේ නිර්දේශ කරපු ක්‍රමයට සිද්ධ විය යුතුයි. එහෙම නැත්නම් ඒ පුද්ගලය දියුණු වෙන්නේ නැහැ. යම් මට්ටමකට වෙනසක් ඇති වෙනවා. නමුත් ඒ වෙනස ඇති වුණාට තමන් බලාපොරොත්තු වෙන උත්තම වූ නිර්වාණයට ප්‍රාප්ත වෙන්න බෑ. මොකද මේ දැන් භාවනා කරන පුද්ගලයන්ට මතක් වෙන්නේ නැති කාරණාවක් තියෙනවා. සමහරු භාවනා කරලා විතරක් නිවන් දකින්න හදනවා කියලා කොටසක් කියන මේ හැමෝම ගැන නෙමෙයි කියන්නේ, මේ ඒ කොටස ගැන කියන්නේ. ඒ පුද්ගලයන්ට මතක් කරන්න කාරණාව තමයි දීපංකර භාගතුන් වහන්සේගේ පාදමූලයේදී සුමේද තාපසයන් වහන්සේට ධ්‍යාන මට්ටම් 8ම තිබුණා. ඒ කියන්නේ සමත භාවනාවේ කියලා පැමිණලා තිබුණේ.
ඔව්.
අභිඥා පහක් තිබුණා. පංච අභිඥාස සමාපatti තිබුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ තරම් භාවනාවෙන් දියුණු සුමේද තාපසයන් වහන්සේ දාන පාරමිතාවෙන් පාරමිතා පුරන්න පටන් ගන්නවා. දාන පාරමිතාවෙන් පාරමිතා පුරන්න පටන් ගන්නවා. ඉන්පසුව මහා කල්පෝලින් අසංඛ්‍ය හතරක් සහ ලක්ෂයක්, අසංඛ්‍යක් කියලා කියන්නේ 1,140ක්.
ඔව්.
එවැනි මහා දීර්ඝ කාලයක් පාරමිතා පුරලා ඉන්පසුව අන්තිම වෙස්සන්තරාත්ම භාවයේ අන්තිම මනුෂ්‍ය ජීවිතයේ බෝසත්ත්වන් වහන්සේ හැටියට ඉපදෙන්න කලින්,
ඔව්,
තුසිතපුරේ ඉපදෙන්න කලින් වෙස්සන්තරාත්ම භාවයේ පොළොව කම්පා වෙන මහදන් දෙනවා. ඒ පොළොව කම්පා වෙන්න තරම් දියුණු දානයක් තියනවා කියලා ඔප්පු කරලා පෙන්නනවා. මනස දියුණු පුද්ගලයෝ දන් දෙන්නේ මෙහෙමයි කියලා.
ඔව්.
ඉතින් මනස දියුණු පුද්ගලයෝ දානය අතහරින්නේ නැහැ කියන එක පෙන්නනවා. ඊට අමතරව ඉතින් භාගතුන් වහන්සේ අභිධර්ම දේශනාව කරන්න තවසා දිව්‍ය ලෝකේට වැඩම කරපු වෙලාවෙත් අංකුර දෙවියන්ටයි ඉන්දික දෙවියන්ටයි දානේ මහත්ඵල වෙන ආකාරයේ වෙනම දේශනා කළා. ඒ අභිධර්ම දේශනාව පටන් ගන්න. ඉතින් මේ කාරණා ඊටාම විශේෂයි කියලා මට හිතෙනවා. මේ භාගතුන් වහන්සේ කොයිතරම් මේ දානය ඉස්මතු කරලා පෙන්වුවද කියන කාරණා.
පැහැදිලිවම දානේ හි තිබෙන වටිනාකම නිසාම තමයි අද දවසේ අපි දානේ පිළිබඳව කතා කරන්න කල්පනා කරේ. අපි දන්නවා ආමිස දානය, ඒ වගේම අභය දානය සහ ධර්ම දානය බෞද්ධ නාලිකාවේ මේ ක්‍රියාපිලිවෙත බොහෝ දෙනෙක් බොහෝසේ නගේ කරන්නේ ලෝකේ දාන අතර උතුම්ම දානේ ධර්ම දානයයි කියන පදනමත් එක්ක. නැත්තම් ඒ වැකිය තමයි අපේ ආදර්ශ පාඨය බවට පත් වෙන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. ඊට පස්සේ මේ අභය දානය කියන කාරණේ අපිට බොහෝ විට යෙදෙනවා සහ අපි පරිහරණය කරනවා. මාසකට වරක් පැවැත්වෙන අපේ ගැමි පුරුත්ථාපන ව්‍යාපෘතියේදී මරණයට කැපවුණු ගවයින් හට අපි අභය දානය ලබා දෙනවා. අපිට මම මේ ඇහෙන වචන ඇහෙන තැන් මේ කියා සිටින්නේ. ආමිස දානය කියලා තවත් එකක් තියෙනවා. මම කැමති සමින්ද්‍රණසිංහ මහත්මයාගෙන් මේ කාරණා තුනම වෙන්වෙන් වශයෙන් විස්තර විග්‍රහ කරගන්න.
ඔව්, මේ තිරය දැක්වෙන්නේ මේ දානය පිළිබඳ ප්‍රභේද සහ විස්තර සඳහන් වෙන තැනක්. මෙහි සඳහන් වෙනවා තත් ආමිස දානං අභය දානං ධම්ම දානಂತಿ දාතබ්බ වත්තු වශයෙන් ත්‍රිවිධං දානං. ඒ කියන්නේ දානය ත්‍රිවිධයි. දිය යුතු ධර්ම මේ වස්තු වශයෙන් ආමිස දානය, අභය දානය, ධර්ම දානය හැටියට.
ඔව්.
ඉතින් එහි ඒ දිය යුතු වස්තුන් අතර අභ්‍යන්තර වස්තුන් කියලා කියන්නේ ශරීර අවයව.
ඔව්.
සහ බාහිර වස්තුන් කියලා බාහිර වස්තුන් ඇටියට අභ්‍යන්තර බාහිර ඇටියට නැවත දෙකට බෙදෙනවා.
ඔලෝබිතර බුදු පියාණන් වහන්සේ අර දාන පාරමිතා පුරද්දිත් උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් වෙන් කරලා පුරන්නත් ඒ නිසා නේද?
ඔව් ඔව්. දැන් ඒකම තමයි කාරණාව. මොකද මේ දැන් අපේ තණ්හාව මට්ටම් ගණනාවක් තියෙනවා. ඉතින් මට්ටම් ප්‍රභේද ගත්තාම ප්‍රවේද දහස් ගානකට ලක්ෂ ගානකට බෙදෙන්න පුළුවන්, මට්ටම් ලක්ෂ ගානකට බෙදෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි පාරමිතා දේශනා කරලා තියෙන්නේ මට්ටම් තුනකට. පාරමිතාව සම්බන්ධයෙන් තණ්හාවේ තමන්ට අයිති වස්තුව සහ අඹු දරුව ඥාතීන් කියන ප්‍රමාණය ඉදලා තියෙනවා. උපපාරමී කියන මට්ටමට තමන්ගේ ශරීර අවයව යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ තණ්හාවේ ඊට වැඩි මට්ටමක්. වස්තුවට වඩා, අමුතුරු ඥාතින්ට වඩා තමන්ගේ ශරීර අවයවවලට තණ්හා වැඩි.
ඔව්.
පරමත්ථ පාරමිතාව හැටියට ජීවිතය රැක ගැනීම. ඉතින් ජීවිතේට තියෙන තණ්හාව තමයි බලපාන්නේ. ඉතින් මෙතනදී අපි මේ අභ්‍යන්තර බාහිර හැටියට වෙන් කරලා මේ බාහිර වස්තු නැවත කීප ආකාරයකට බෙදෙනවා. එකක් තමයි දස දාන වස්තුව. මෙතන සඳහන් වෙන්නේ මේ අන්නං පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සෙය්‍යාවසත පදීප යනුවෙන් ප්‍රදීප උපකරණ වශයෙන් කියලා තියෙනවා 10ක්. කොටින්ම දැන් මේ දසදාන වස්තුව කියන එක අන්න කියලා කියන ආහාර. නමුත් ඒ ආහාරයත් කෑය යුතු, සැපිය යුතු, මේ රස විඳිය යුතු ආකාරයෙන් දහස් ගානකට ලක්ෂ ගානකට වගේ බෙදන්න පුළුවන් ආහාර වර්ග.
ඔව්.
එතකොට පාන වර්ග අෂ්ටපාන ආදී පාන වර්ග ගණනාවකට බෙදන්න පුළුවන්.
ඔව්.
වස්ත්‍ර කියනෙවත් නොඑක ආකාරයේ ගිහියන්ගේ නොඑක ආකාරයේ වස්ත්‍ර මේ භික්ෂුන් වහන්සේලාගේ වස්ත්‍ර, අන්න පූජකවරුන්ගේ වස්ත්‍ර යනාදී වශයෙන් වස්ත්‍ර බෙදන්න පුළුවන්. ඉතින් යානා ගත්තාම කියලාම තියෙනවා මේ යානා කියලා තියෙන්නේ මේ සෙරෙප්පු සපත්තු ආදී දේවල් පාපිසි යාන වාහන රත වාහන මේ සියල්ලම යාන හැටියට තියෙන්නේ. මේ සියල්ල යාන වුණාට භික්ෂුන් වහන්සේගේ යානය පාවහන විතරයි කියලා තියෙනවා. ඉතින් ඒකෙදි දැන් යාන දන් දෙන්න පුළුවන්. මාල මල් මාලා කියලා කියන්නේ මල් මාලා.
ඔව්.
දන් දෙන්න පුළුවන් සුවඳ.
ඔව්.
දන් දෙන්න පුළුවන් ආලේපන වර්ග. ඇඳම් පුටු ආදී සෙය්‍ය කියලා කියන්නේ ඇලවෙලා හෝ ඉඳගෙන හෝ
ඉන්න
ඉඳීමට අවශ්‍ය දේවල්. ආවාස තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් ඒ ආවාසය කියන කාරණාව දුන්නාම බොහෝ කාරණා සම්පූර්ණ වෙනවා කියලා කිඳද සූත්‍රයේ මේ දේශනා කරනවා. ඊට අමතරව ප්‍රදීප උපකරණ.
ඔව්.
ඉතින් ආලෝක දන් දීම සම්බන්ධයෙන් සම්බන්ධ සියලු උපකරණ ප්‍රදීප දාණයට අයිති වෙන්නේ. ඉතින් මේවා වෙන වෙනම ආනිසංශ කියලා තියෙනවා. ඊට අමතරව දැන් අරමුණු වශයෙන් විදි හයක්. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන කියලා අරමුණු වශයෙන් විදි හයකට බෙදලා තියෙනවා.
ඔව්.
ඉතින් එතන දැන් මේ දාණය විස්තර කරලා තියෙන්නේ උතුම්ම දාන වශයෙන්. මොකද උසස් ලෙසම දන් දෙන්නේ මහා බෝසත්වරු. ඒ නිසා පිටකයේ පුරාවටම මහා බෝසතාණන් වහන්සේලාගේ දාන තමයි විස්තර වෙන්නේ. ඉතින් ඊට අඩු තැනකට රහත් බෝධියකට යන පුද්ගලෙක් තමන්ට සුදුසු පරිදි මේ හිතා ගන්න තමයි මේ මහා බෝසත්වරු ගැන කියලා තියෙන උසස්ම අන්දමින් දන් දෙන්න උත්සාහ කරන්න ඕනේ තමන්ට පුළුවන් මට්ටමින්. ඉතින් එතනදී විශේෂයෙන් සඳහන් කරනවා මහා බෝසත්යන් වහන්සේලා තමන්ම දැනගෙන ඉල්ලන්නේ නැති අයටත් දන් දෙනවා. ඒක විශේෂ කාරණාවක්. දැන් මේ කාරණා දැනගැනීම අපිටත් දන් දීම පුරු වීමට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් තමන්ම දැනගෙන මේ පුද්ගලයාට මේ දේ අවශ්‍යයි කියලා ඉල්ලන්නේ නැති කෙනාට දෙනවා. ඒ කියන්නේ සයමේව ජානන්තෝ අයාචිතෝ පිදේති.
ඔව්.
එහෙම නැත්නම් ඊට අමතරව ඒ දානයේ අංගයක් තියෙනවා මුත්තචාගෝ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අතහැරලා දෙන්න. මේ වෙන ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්නේ. පච්චුපකාර කියලා කියල තිනවා මේ ඒ ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන දෙන එක තණ්හාව නිසෘතයි. එහෙම නැත්නම් මේ දානීය තණ්හාවෙන් කිල්ටුනොත් හරි මානෙන් හරි දික්තියෙන් හරි කිල්ටුනොත් ඒ කාරණේදී ඒ දානේ ප්‍රතිඵලය අඩු වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්නේ නැතුව දෙන්න. අනිත් කාරණාව තමයි අනුන්ට කරදර වෙන දේවල් දෙන්නේ නැහැ. කරදර වෙන්න පුළුවන් දේවල් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම කියලා තියෙනවා සත් විස මජ්ජාදී කියලා කියන්නේ ආයුධ දෙන්නේ නැහැ. අනුන්ට කරදර කරන්න පුළුවන් ආයුධ දෙන්නේ
නැහැ.
ඊට අමතරව විස වර්ග දෙන්නේ නැහැ. මත්පැන් දෙන්නේ නැහැ කියන කාරණාව.
ඒ කාරණේ වර්තමානයේ නම් ගොඩක් ගැලපෙනවා. මොකද දැන් ඔය මේ අවුරුද්දක ආරම්භ වෙද්දී සිංහල අලුත් අවුරුද්දට පවා ඔය තෑගි භෝගේ යවනවා ගෙවල් වලට සහ ඥාති මිත්‍රාදීන්ට. මේ පිට්ටියක අනිවාර්යයෙන්ම තිබෙන දෙයක් තමයි මත්පැන් කියලා කියන්නේ. සහ පිටරට ගිහින් ඉන කෙනෙක් අර තිරුබදුර හිතව ගන්න පුළුවන් බාණ්ඩ ගොඩෙන් ඉස්සල්ලාම දුගෙන යන්නේ අර මල්ලත් අරගෙන අනිවාර්යයෙන්ම මත්පැන් බෝතලයක් ගන්න.
ඔව්. දැන් ඒ අපුල්න දාන කියලා පහක් වෙනම දේශනා කරලා තියෙනවා සූත්‍රයක. මේ ඒ දාන පහ දුන්නාම පව සිද්ධ වෙනවා. පුණ්‍ය දාන නෙමෙයි අපුණ්‍ය දාන. ඉතින් එතන විශේෂයෙන් සඳහන් වෙන්නේ මජ්ජ සමජ්ජ ආදී වශයෙන් මත්පැන් දන් දීම, උත්සව ආදී පැවැත්වීම, ස්ත්‍රීන් පුරුෂයන්ගේ නොමනා ක්‍රියාවන්ට ස්ත්‍රීන් දන් දීම, සහ උසභයන් කියන්නේ මේ ගවයන් දන් දීම. ඔය මේ වර්ගයා බෝ කිරීම සඳහා ගවයන් දන් දීම ඔව් සිද්ධ වෙන දානයක් කියලා කියනවා. අපුන්න දානයක් හැටියට. ඊට අමතරව මේ රාගාදී කෙලෙස් වැඩෙන චිත්‍ර දන් දීම. ඉතින් මං හිතන්නේ මේ කාලේ නම් මේ පරිගණක තාක්ෂණය හරහා මේ අපුන්න දාන බොහෝසෙයින් කෙරෙනවා.
වැඩි හරියක්ම දැන් තමයි කෙරෙන්නේ.
ඉතින් ඒ වගේ මේ අපුන්න දාන වෙනම දේශනා කරලා තියෙනවා මේවා දුන්නහම පෞසිද්ධ වෙනවා කියලා. ඉතින් සමහරු හිතනවානේ ඉතින් මේ නිදහස් වෙලාවක මේ උත්සවයක් පවත්වලා ඛණ්ඩ දීලා බොණ්ඩ දෙන එක තමයි හොඳම දේ කියලා. ඉතින් ඒක පරිස්සමර කරන්න ඕනේ.
දැන් සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් අපි නම් ඕවා දන්ද නැහැ කියලා හිතන්නේ නෙවෙයි කරන්න කියලා. නමුත් කොහොම කරත් අවසානයේ ක්‍රියාවට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙනවා.
තමන් දැනගෙන කරත් නොදැනගෙන කරත් පළදීම කර්මීය ස්වභාවය. ඉතින් නොදන්න අයට පල දෙන්නේ නැත්නම් ධර්ම දේශනා කරන එකත් අවඩක් වෙනවනේ. ඉතින් දැන් සමහරු හිතනවා මේ අපි ප්‍රාණඝාතය කරන්නේ දන්නේ නැතුව ඒ නිසා අපිට පල දෙන්නේ නැති වෙයි කියලා. එහෙමනම් ඉතින් මේ කොටි වලුස්සාදී හැම කෙනෙකුටම මරාගෙන කන පාරක් ගානේ වාරයක් ගානේ පින් සිද්ධ වෙන්න ඕනේ. එහෙම දැන් අරහත්ත්වය දක්වාම කෙනෙකුට යම් ක්‍රියාවක් කරොත් ඇහි පිහක් ගැව්වත් ඔළු මේ මේ හිස හැරෙව්වත් අතක් එසෙව්වත් පිනක් හෝ පවක් සිද්ධ වෙනවා. අනාගාමීන් වහන්සේට පවා පින් හෝ පව සිද්ධ වෙනවා සෑම ක්‍රියාවකදී. රහතන් වහන්සේ පමණයි පුඤ්ඤ පාප පහීනස්ස කියලා කියන මට්ටමට එන්නේ. ඒ කියන්නේ කුසල ලකුසල් කිසිම දෙයක් කරන්නේ නැහැ. පින් පව කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අපි දැනගෙන කරත් නොදැනගෙන කරත් කර්ම රැස් වෙනවා. ඒ කර්ම රැස්වීමේ ස්වභාවය අපි දවසකදී සාකච්ඡා කරමු.
මට අවස්ථාව දෙන්න පොඩ්ඩක් බාධා කරන අර සමහර තැන්වල කියන නේද අර ගිනි බෝලයකට නැත්තම් වහ රත් වී ඇති යකඩයකට අත තිබ්බොත් එහෙම මේක රත් වෙලා කියලා දැනගෙන අත තිබ්බත් පිච්චෙනවා නොදැනගෙන අත තිබ්බත් පිච්චෙනවා කියන කාර්යෙත් උතනට එදෙනවා නේද?
ඔව් ඒ කාරණාව මේ මිලින්ද ප්‍රශ්නේ හොඳින් තේරුම් කරලා තියෙනවා. තේරුම් කරලා තියෙන්නේ දැන් වැඩිහිටියෙකුට රත් වෙච්ච යකඩ බෝලයක් අල්ලන්න දුන්නොත් එම ඒ පුද්ගලයා දන්නවා මේකෙන් පිච්චෙනවා කියලා. ඒ නිසා අල්ලන්න කැමති වෙන්නේ නැහැ. බල කළා තර්ජනය කරලා අල්ලන්න කියලා කිව්වොත් ඊටාව හිමින් අල්ලන්නේ තද කරලා අල්ලන්නේ නැහැ. ඉතින් නොදන්නා ලදරුවෙකුට මේ කර්ම විපාකයේ හෝ ඒ ක්‍රියාවේ විපාකයේ දන්නේ නැති ලදරුවෙකුට මේ රත් වෙච්ච ගිනිගෙන දිලිහෙන මේ ඊටාම වර්ණවත් මේ ඒ මේ රත් වෙච්ච ගිනියම් වූ බෝලය අල්ලන්න කියලා දුන්නොත් එම ඊටාම ඕනෑකමින් මිරිකල අල්ලනවා. ඒක උදාහරණයක් හැටියට පෙන්නලා තියෙනවා. මේ කර්මඵලය දන්නේ නැති කෙනා කර්මය තදින් කරනවා. අකුසලය තදින් කරනවා. කර්මඵලය දන්න කෙනා අකුසලයේ කරත් ඊටාම සල්පයයි කරන්නේ. දැන් දන්නේ නැතුව මේ ප්‍රාණඝාතය කරන පුද්ගලෙක් ඒ ප්‍රාණඝාතය කරලා තමන්ගේ වීරක්‍රියාවක් හැටියට හැමතැනම ගිහිල්ලා එක කියනවා. අපි හිතමු සිංහයෙක් මැරුවා. එහෙම නැත්නම් විශාල මාළුවෙක් මැරුවා කියන කාරණාව මහා වීරක්‍රියාවක් හැටියට ඡායාරූප අරගෙන එහෙම නැත්නම් ඒ සතා ගැටසැකිල්ලක් හෝ සම් කැබැල්ලක් හෝ මේ කියන්නේ සම හෝ වෙනම තබාගෙන මේ
සමහර මහරජවරු එහෙම තමන් මරපු කොටින්ගේ සම සම්පූර්ණයෙන් තමයි නිවස ඉල්ලලා තියෙනවා. ඒ බෙල්ල කපලයි ඔළුව හිස තියලා දෙනවා. මුවන්ගේ අන්තට්ටුව අපි දැකලා තියෙනවා ගෙවල.
ඒක තමයි. එතන ඒ මේ ද්වේෂසහගතව සතා මරණ එකට අමතරව මිත්‍යා දෘෂ්ටිය සහිත සිටවිලිත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කර්මය ප්‍රබල වැඩි. නමුත් දැන් අපේ බුද්ධාගමේ කියලා තමන්ගේ හිත දියුණු නැති මේ සාමාන්‍ය මට්ටමකට බෞද්ධයෙක් කියලා හිතන් ඉන්න පුද්ගලයෙක්ගේ ගෙදරකට ණයෙක් ආවොත් එම ඒ පුද්ගලයා හිත දියුණු නැත්නම් ඒ ණයා මරන්න ඔහු උත්සාහ කරනවා. ඒ ණයාව මරන්න උත්සාහ කරන්නේත් අර නොකර බැරිකම වගේ දෙයකට මිසක් ඒ ණයා මරලා සතුටු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ණයා මැරීම නැත්නම් ඒ සතෙක්ව මැරීම කියන කාරණාව ඔහු දන්නවා මේක පාපයක්. මෙයින් මට හොදක් වෙන්නේ නැහැ කියලා මේ ඒ මැරීම කියන කාරණාව කරලත් ඔහු පස්ස වෙනවා සමහරලාට. ඉතින් පසුතැවීමත් අකුසලේ තමයි යෙදෙන්නේ. නමුත් ඔහු අර එය තමන්ගේ විශේෂ වීර ක්‍රියාවක් හැටියට සලකන්නේ නැති නිසා මිත්‍යා දෘෂ්ටිය පැත්තෙන් එතන අඩුකමක් තියෙනවා. පවේ බරපතලකම.
හොඳයි. සමිඳුරණ සිංහ මහත්මයා මීලඟට මම අහන්න සූදානම් වෙන්නේ මේ බලු කපුටු දාන තියෙනවනේ. බලු කපුටු දාන ඒ වගේම මේ මේ මිනිස්සුන්ට දෙන දාන. දැන් උදාහරණයක් අපි දානයක් කිව් සැනින් අපිට සිහිපත් වෙන්නේ මේ ස්වාමින්වහන්සේලාට දානෙත් දෙනවයි කියන එක. නැත්තම් දානේ පිළිගන්නවයි කියන එක. එහෙම නැත්තම් අපි අපේ තියනවා නේද මේ ජනවාරි දුගී මගී යාචකින් දන්දුනා කියලා. දැන් දුගී මගී යාචකින් කියලා කිව්වම අනිවාර්යයෙන් මේ අය මිනිසුන් නැත්තම් මේ මේ ගිහි පාර්ශවයේ අය. මේ මිනිසුන්ට දන් දීමයි, ඒ වගේම බලු කපුටු දානයයි කියන්නේ. බලු කපුටු දානේ මහත්ඵලයි කියලා සමහර අය කියනවා. ඔය මේ මම අහලා තියෙනවා අපල දුරු වෙන්න නම් ඒ බලු කපුටු දානය දෙන්න කියලා සමහර නක්ෂත්‍ර ජ්‍යොතිෂ්‍ය විෂය සම්බන්ධයත් කියනවා මම අහලා තියෙනවා. ඉතින් ඔබතුමා කොහොමද ඒක අර්ථ විග්‍රහ කරන්නේ?
ඔව්, මේ ගැන සඳහන් වෙනවා අපේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපඤ්ඤාසකය නම් වූ ඒ තුන්වෙනි පොතේ දක්ෂිණී භංග සූත්‍රයේ. ඉතින් මෙතනදී භාගතුන් වහන්සේ පෞද්ගලික දාන 14ක් විශේෂයෙන් දේශනා කරනවා.
ඔව්.
ඒ පෞද්ගලිකව දෙන දාන 14කුත් සංඝික දාන 7කුත්. ඉතින් මෙතනදී මේ තිරිසනෙකුට දෙන දාණය පහතු මට්ටමේ දානය හැටියට පෞද්ගලික දාන අතරින් ඉදාම් ඊටාම අඩු ප්‍රතිඵලයක් වෙන දානය හැටියට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක එතන සඳහන් වෙන්නේ මේ තමන්ගේ නිවසේ ඉන්න මේ සතෙකුට පෝෂණ වශයෙන් දන් දීම නැත්නම් කන්න ආහාර දීම.
ඔව්.
මෙතනදී කතා කරලා නැහැ.
හා.
මෙතන කතා කරලා තියෙන්නේ මේ මට හොඳක් වෙයි කියලා නැත්නම් මට මේ ලෝකේදී හෝ පරලෝකේදී හෝ ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා දෙන දාණය. ගොඩක් විට මහත්මයා සඳහන් කරපුවා මේ කලා වගේම මේ බලු කපුටු දාණය ඒකට බොහෝසෙන් අයිති නැහැ. මොකද බලු කපුටු දාණය මිනිස්සු දෙන්නේ මගේ අපල දුරු වෙයි මට හොඳක් වෙයි කියලා. ඉතින් ඒ කාරණේ සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට සියක් පරානිසංස තියෙනවා. ජීවිත 100කදී ප්‍රතිඵල ලැබෙනවා. ජීවිත 100කදී ආයුෂ වශයෙන්, වර්ණ වශයෙන්, සැප වශයෙන්, බල වශයෙන් සහ ප්‍රඥා වශයෙන් ආකාර පහ පහ බැගින් ආකාර 500කට පළ දෙනවා කියලා කියලා තියෙනවා. දැන් සමහර හිතනවා බලු කපුටු දානේ මහත් ඵලයි කියලා. මේ මිනිස්සුන්ට දෙනවටත් වැඩිය මහත් ඵලයි කියලා. නමුත් භාගතුන් වහන්සේ එහෙම සඳහන් කරන්නේ නැහැ. ඉතින් ඊට අමතරව දැන් තිරිසනෙකුට දුන්නාම සියවරක් ආනිසංස දේශනා කරලා තියෙනවා. පෘථග්ජන දුස්සීලයකට දුන්නාම දහස්වරක් ලැබෙනවා කියලා කියනවා. දුස්සීල කියන කාරණාව පෙන්눔 කරලා තියෙන්නේ වැද්ද හැටියට. එහෙම නැත්නම් මේ මුව මරාගෙන ඌරු මරාගෙන ජීවත් වෙනවා.
ඔව්.
පෘථග්ජන දුස්සීල හැටියට කියන්නේ. ඉතින් ඊට අමතරව මාළු අල්ලනවා. ඉතින් ඒ වගේ මේ නැත්නම් සොරකම් වලින් ජීවත් වෙනවා. ඒ කියන්නේ පෘථග්ජනයෝ පිළිගන්න පරිදිම නරක මිනිස්. පෘථග්ජන දුස්සීල කියන්නේ ඒකයි තේරුම. ඉතින් ඒකෙදි දැන් අපි තුම හොර ජාවාරම් කරුවේ. ඒ වගේ පෘථග්ජන දුස්සීලයක් හැටි දක්වන්නේ.
ඔව්.
එහෙම කෙනෙකුට දන් දුන්නාම ජීවිත 1000කදී පළ දෙනවා. පෘථග්ජන සීලවන්ත කියලා කියන්නේ මේ බුදුදහමේ සඳහන් වෙන සීලවන්තෙක් නෙමෙයි. පෘථග්ජනයෝ පිළිගන්න පරිදි සීලවන්තෙක්.
ඔව්.
ඒ කාරණේදී පෘථග්ජනයෝ පිළිගන්න සීලවන්තෙක් කියලා කියන්නේ රැකියාවක් කරන කෙනෙක්. එහෙම නැත්නම් ගොවිතැනක් කරන කෙනෙක්. එහෙම නැත්නම් වෙළඳාමක් කරන කෙනෙක්. ඒ අපේ ශාසනය ඇතුළත. එහෙම නැත්නම් බාහිර මේ ශාසනයක ඔය ගෝවෘත අජවෘත කියලා ඒ දවස්වල තිබිලා තියෙනවා නොයෙක් වෘත ක්‍රම. ඔව්. අදත් තියෙනවා.
ඔව්.
අපි ඉදිරියට සාකච්ඡා කරමු මේ වෘත පිළිබඳව.
ඔව්.
ඒ වෘත සමාදන් වෙච්ච පුද්ගලයෝ. ඒ පුද්ගලයෙකුට දන් දුන්නොත් එම ජීවිත ලක්ෂයකදී ඵල හම්බෙනවා. ඒකත් අර ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා හැටියට ලක්ෂ පස් ආකාරයක ලක්ෂ මේක එක ජීවිතයකදී පස් ආකාරයකදී පස් ආකාරයකින් ඵල දෙනවා ජීවිත ලක්ෂයකදී. ඉතින් මේ කාරණය විශේෂයි. මොකද දැන් අද අපි කාටද දන් දෙන්නේ, මොන වගේ පුද්ගලයන්ට දන් දෙන්නේ, දැන් ගෙදරට ආවම අපි කන්න දෙන්නේ කවුද කියලා, කන්න දෙන්නේ කාටද කියලා මේ අපි හොයලා බලන්න ඕන කාරණාවක්. ඉතින් මේ වගේ දානයකුත් ප්‍රතිඵල කොහොමද තියෙන්නේ, මේ වගේ දානයක ප්‍රතිඵල ලැබෙන්නේ කොහොමද කියන කාරණාව. ඊළඟට මහත්ඵල වෙන දානේ ඊළඟට වඩා ප්‍රබල දානයක් හැටියට දක්වනවා මේ කාමේහි වීතරාගී තවුසුකුරු දෙන දානේ. ඒ හතරවෙනි දානේ හැටියට සඳහන් කරන්නේ.
ඔව්.
ඉතින් එතනදී මෙතන මේ කාමයේහි වීතරාගී වූ බාහිර තාපසය කරන් තියෙන්නේ අන්න සාසනවල ඉන්න ගුණවත් පුද්ගලයා නිසා. මොකද අන්න සාසනවල නොඑක් මිත්පදුස්ති තියෙන පුද්ගලයෝ ඉන්නවා. නමුත් මේ දානේ එතනත් ඉස්මතු වෙනවා. මොකද මේ කර්මය Tamanට පළ දෙනවා කියලා විශ්වාස කරේ නැත්නම් අන්‍යාගමිකට අන්‍යාගමක පුද්ගලයෙකුටවත් ධ්‍යාන ලබන්න බෑ.
ඔව්.
කම්මස්සකතා ඥානය තියෙන්න ඕනේ. ඒ කර්මය ක්‍රියාව අදහන්โดනේ එහි ප්‍රතිඵලයක් Tamanට ලැබෙනවා කියලා. ඉතින් ඒ කාරණේදී මේ කාමයෙහි වීතරාගී ධ්‍යානලාභී තවුසා. අපි කියන්නේ මේ අහසින් යන්න පුළුවන් මේ ඍද්ධි බල තියෙන ධ්‍යාන තියෙන තවුසෙක් ගැන තමයි මේ කතා කරන්නේ. එහෙම තාපසයකට දුන්නොත් එම කෝටි ලක්ෂයක් ජීවිතවල පළ දෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය පුතග්ජන සීලවන්තයෙකුට දන් දෙන්නේ දන් දුන්නාම ලක්ෂය ලැබෙන්නේ. මේක ඒ වගේ කෝටි වාරයකින් පළ දෙනවා. කෝටි ලක්ෂයක් කියන්නේ 1.12ක්. නවීන ගණන් ක්‍රමයකට ත්‍රිලියනයක් කියලා කියන ගාන. ඉතින් ඊටත් වඩා ලැබෙන කාරණාවක් තමයි තිසරණ සහිත පන්සිල් තියෙන පුද්ගලයෙකුට දුන්නාම. අඩුම තිසරණ තියෙන පුද්ගලයෙකුට දුන්නත් මේක ලැබෙනවා කියලා කියලා තියෙනවා. සෝවාන් වෙන්න උත්සාහ කරන තථාගත ශ්‍රාවකයාට දෙන දාණය. ඉතින් මෙතනදී එහි අවම වට්ටම සරණ සීලය. ඊට පස්සේ පංචශීලය. ආදි බ්‍රහ්මචාරීක පංචශීලය, උපෝසත අෂ්ටාංග සීලය, උපෝසත දසාංග සීලය, සාමණේර සීල්, උපසම්පදා සීලය. ඉතින් සාමණේර සීලය කියන්නේ සාමණේරයන් වහන්සේ කෙනෙකුට දෙන දාණය, නැත්නම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට දෙන දාණය. එහෙම නැත්නම් වත්ත සම්පන්න භික්ෂුව කියලා කියන්නේ වත් පිළිවෙත් හරියටම පුරන. එහෙම නැත්නම් දුතංග පුරන භික්ෂුන් වහන්සේට දෙන දාණය. ඒ දාණයන් අතරේ තියෙන ඉහළම දාණය තමයි සෝවාන් මාර්ගසිත.
ඔව්.
සහිත පුද්ගලයාට දෙන දාණය. ඉතින් ඒක ඒ සෝවාන් මාර්ගය පිළිබඳ මේ දවස්වල මතවාද තියෙනවා. ඒ ගැන අපිට සාකච්ඡා කරන්න ඉදිරියේදී ලැබෙයි. මේ ඉතින් මෙතන කියන්නේ මේ එකම චිත්ත වීතියකදී තමයි මේ සෝවාන් මාර්ග ස්ථානයටත් ඇවිල්ලා පලස්තෑ බවටපත් වෙන්නේ. ඒක අපි දීර්ඝව සාකච්ඡා කරමු. මෙතන තියෙන ඉහළම දාණය හැටියට තියෙන්නේ සෝවාන් මාර්ගසිතේ ඉන්න පුද්ගලයාට දෙන දාණය. එතනදී සඳහන් කරනවා අසංඛ්‍ය අනුවස් ප්‍රමාණයක් තියෙනවා. ජීවිත 1.140කට පළ දෙනවා කියලා තියෙනවා. තිසරණ සහිත පුද්ගලයෙකුට දුන්නත්. ඉතින් ඒ නිසා මේ කාරණාව විශේෂයි. මොකද දැන් අද කාලේ බොහෝ දෙනෙක් අන්‍යාගමික පුද්ගලයන්ට දන් දුන්නාම බොහොම මේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා නොඑක දේව ඇදහෙලි ආදී දේවල්
තමන්ගේ කැපිලි වගේ දේවල් වලට
ගිහිල්ලා ඔව් දැන් ඒ අපුන්න දානත් වෙනම තියෙනවා. දැන් ওই බිලි පූජා වගේ දේවල් ඊට අමතරව දැන් ආහාර දාන දුන්නත් සමහරවල්ට සමහරු නොඑක වෙනත් ආගම්වල තියෙන ක්‍රමවේද මහත්ඵලයි, ඒවෙන් තමන්ගේ සියලු දුක් නැති වෙනවා වගේ දේවල් පිළිගන්නවා. ඒ අනුව උන්ගේ තිසරණේ විඳීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණා විශේෂ වන්නේ භාගතුන් වහන්සේ මේ ආගම් අතර වෙනසක් මෙතන පනවලා තියෙන නිසා.
ඔව්.
බාහිර ශාසනයක ධාන තිබිලා, 이르දි බල තිබිලා අහසින් යන්න වුණත් පුළුවන් තාපසිකට දුන්නාම ලැබෙන්නේ කෝටි ලක්ෂයයි.
ඔව්.
අපේ ශාසනයේ කිසිම බලයක් නැති තිසරණ සහිත පුද්ගලයාට දුන්නොත් අසංඛ්‍යක් ලැබෙනවා. 1.1 සතිලයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණාව විශේෂයි. එතනින් එහාට සෝවාන් වහන්සේට දෙන දාණය, සකදාගාමි වෙන්න උත්සාහ කරන සෝවාන් වහන්සේට දෙන දාණය, ජනාදී වශයෙන් සම්මා සම්බුදුරෙක් දක්වා මේ වගුවේ සඳහන් කරනවා. මේ කාරණාව සඳහන් වෙන්නේ දක්ඛිනී බංග සූත්‍රයේ. ඉතින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේට දෙන දාණය තමයි මේ ලෝකයේ දෙන අග්‍රතම
දාණය.
ඉතින් ඒ කාරණාව විශේෂයෙන්ම ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේහි හෝ පරලෝකේහි හෝ භාගතුන් වහන්සේට සමාන පුද්ගලයෙක් හෝ උසස් පුද්ගලෙක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කාරණාව විශේෂයි. ඒ නිසා දන් දෙන්න උන්ට භාගතුන් වහන්සේට වඩා ක්ෂේත්‍රයක් නැහැ. ඒ කියන්නේ දැන් පින් බලාපොරොත්තු වෙන දන් දෙන පුද්ගලයාට භාගතුන් වහන්සේ තමයි උසස්ම පුද්ගලයා හැටියට වැඩ ඉන්නේ.
එතකොට සමින්ද මහත්මයා, අවසාන වශයෙන් මම කැමති දැන් ඒ බලු කපුරු දානයේ හෝ මිනිසුන්ට දාන දීමේ විවිධ ප්‍රභේදයන් තිබෙනවා. ඒ පහත්ම දානය කියලා ඔබ සඳහන් කරා. සාංගික දානය මහත්ඵල මහානිශංස දානයකට අපි බොහෝ දෙනා පිළිගන්නවා. මේ සාංගික දානය මහානිශංසද? ඒ වගේම දානයක් සාංගික වෙන්නේ කොහොමද?
ඔව්, ඒ කාරණාව නම්
පුළුල් මාතෘකාවක්
අද මේ දැන් මේ යෙදුන කාලය තුළ අපිට ඇත්තටම මේ සුළු ප්‍රමාණයක් සඳහන් කරන්න පුළුවන් වෙයි. ඉතින් එතනදී සාංගික දාන හතක් දේශනා කරලා තියෙනවා භාගතුන් වහන්සේ. එතනදී පළවෙනි සාංගික දානය තමයි මේ ලෝකේ තියෙන උසස්ම දානය. මොකද ඒ දානයේහි භාගතුන් වහන්සේ ඇතුළත් වෙලා ඉන්නවා ප්‍රතිග්‍රහකයන් වහන්සේ හැටියට. දැන් විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණාව තමයි මේ දාණය මහත්ඵල වෙන්න කාරණා තුනක් විශේෂයෙන් බලපානවා. අමතරව තව කාරණාවක් තියෙනවා. පළවෙනි කාරණාව දන් දෙන පුද්ගලයාගේ තියෙන ප්‍රඥාව සහ ඔහුගේ සීල ආදී දේවල් බලපානවා. දෙන දේ දෙය ධර්මයේ කියලා කියන්නේ දෙන දාන වස්තුව බලපාන. තුන්වෙනි කාරණාව ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ ගුණ බලපාන. විශේෂයෙන්ම අමතර කාරණාවක් හැටියට රහතන් වහන්සේ නමක් හෝ තථාගතයන් වහන්සේ හෝ පසේබුදුරජාන් වහන්සේ නමක් හෝ අනාගාමී වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා එතන සඳහන් වෙන්නේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා. ඒ කියන්නේ මේ අනාගාමී වහන්සේලා නෙමෙයි. රහතන් වහන්සේ, පසේබුදුරජාන් වහන්සේ, සම්මා සම්බුදුරජාන් වහන්සේ කියන මේ ලෝකයේ සියලු කිලිසුන් දුරු කළ උත්තමයන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදිලා එයින් නැගිටලා වැඩම කරලා දානය පිළිගන්නවනම් ඒ දානය අමතර කාරණාවක් හැටියට විශේෂ මහත්ඵල භාවයක් ලැබෙනවා කියලා. ඉතින් මෙන්න මේ කාරණා විශේෂයෙන් බලපානවා දානය මහත්ඵල වීමට. එතනදි සඳහන් කරනවා විශේෂ දානයක්. භාගතුන් වහන්සේ සරියුත් හාමුදුරන්ට දෙන දානයයි යම් දෙයක්. භාගතුන් වහන්සේ දන් දෙනවා සරියුත් හාමුදුරන්ට. සරියුත් හාමුදුරුව භාගතුන් වහන්සේට දන් දෙනවා. මේ දන් දෙක අතරින් වඩාම මහත්ඵල වෙන්නේ මොන දානයද කියලා මේ කාරණා තුන පිළිබඳව අපිට අදහසක් ගන්න විස්තර විග්‍රහයක් තියෙනවා මේ දක්ෂිණ විභංග සූත්‍රයේම අට කතාවේ. ඉතින් එතනදි සඳහන් වෙන්නේ භාගතුන් වහන්සේ සරියුත් හාමුදුරන්ට දෙන දානේ මහත්ඵලයි. දැන් ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ ගුණ වැඩිත් භාගතුන් වහන්සේ. කියන්නේ භාගතුන් වහන්සේට දෙන දානේ තමයි ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් ගුණ වැඩි. දායකයාගේ ප්‍රඥාව පැත්තෙන් ගුණ මේ ප්‍රඥාව වැඩි භාගතුන් වහන්සේ දෙන දානේ. එතනදී දැන් දායකයාගේ ප්‍රඥාවත් දෙය ධර්මයක් ප්‍රතිග්‍රාහකයාගේ ගුණත් කියන කාරණා තුන සංසන්දනය කිරීමේදී දැන් එකම දෙන්නේ දන් දෙන්නේ. ඒ කාරණා දෙකක් විතරයි සංසන්දනය කරන්න තියෙන්නේ. දෙන කෙනාගේ ප්‍රඥාවද ගන්න කෙනාගේ ගුණද වැඩියෙන් බලපාන්නේ කියන එක. එතනදී සඳහන් කරනවා දෙන පුද්දලයාගේ දායකයාගේ ප්‍රඥාව වැඩියෙන් බලපාන. ඒ නිසා මහත්ඵල වෙන්නේ භාගතුන් වහන්සේ දෙන දානේ භාගතුන් වහන්සේට තරම් දැනුමක් කාටවත් නැහැ.
දානේ පිළිබඳ අවබෝධයෙන්
දන්නේ නැහැ. අවබෝධයක් නැහැ. ඒ නිසාම තමයි වෙස්සන්තර රජුරෝ දානේ දෙද්දී මහ පොළොව කම්පා වෙන්න දෙන්නේ. මොකද ඒ තරම්ම තියුණු ප්‍රඥාවකින් තියුණු විදර්ශනාවකින් දන් දුන්න නිසා ඒ දානය ඒ තරම්ම මහත්ඵල වෙලා තියෙනවා. පොළොවට දරා ගන්න බැරි වෙලා
තියෙනවා. ඔව්. ඒතකොට දානයක් සංඝික වෙන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට අවසානයේ ඒක අද දවසේ කතා කරනොත් අපි මතු දවසකට කල් තමයි.
ඔව්. දැන් අද අපි මේ සංඝික දාන 7 මුලින් කතා කරලා ඉමු. දැන් පළවෙනි සංඝික දානය හැටියට සඳහන් කරන්නේ තථාගතයන් වහන්සේ කියන්නේ අපේ භාගතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය.
ඔව්.
මෙතන මේ තිරයේ දැක්වෙන්නේ කාරණාව. දෙවෙනි කාරණාව දෙවෙනි දානය තමයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පිරිනිවන් පෑවට පසුව උභතෝ සංඝයා කියන්නේ භික්ෂු භික්ෂුණීන් රැස් කරලා දෙන දාණය. දැන් මේතනදිත් පළවෙනි දාණයට සමාන දානයක් දෙන්න පුළුවන් කියලා තියෙනවා. මොකක්ද ක්‍රමය? සධාතුක කරඬුවක් නැත්තම් පිළිම වහන්සේ නමක් වඩම්මන්න ඕනේ භාගතුන් වහන්සේ වෙනුවට. භාගතුන් වහන්සේ හැටියට සධාතුක කරඬුවක් හෝ පිළිම වහන්සේ නමක් වඩම්මලා ප්‍රථමයෙන් භාගතුන් වහන්සේට ජීවමානවමින් දන් දීලා ඉන්පසුව භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට දන් දීලා. ඉතින් ඒ කාරණය ඒ විදිහට කරොත් මේ දෙවෙනි දානයත් පළවෙනි දානය තරම්ම මහත්ඵල වෙනවා කියලා තියෙනවා. ඉතින් තුන්වෙනි දානේ තමයි භික්ෂු සංඝයා විශේෂෙහි ගණනක් නියමයක් නැතුව දන් දෙන එක. හතරවෙනි දානය භික්ෂුණී සංඝයා විශේෂෙහි භික්ෂුණී සංඝයාට දෙනවා. කොපමණ වැඩියත් ඒ ප්‍රමාණයට දන් දෙනවා කියලා. පස්වෙනි දානය තියෙන්නේ භික්ෂුන් වහන්සේලාගෙන් මෙපමණක් සහ භික්ෂුණීන් වහන්සේලාගෙන් මෙපමණක් කියලා දෙන දානය. හයවෙනි දානය හැටියට තියෙන්නේ භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් කියලා. දැන් අද කාලේ බොහෝ සෙයින් දෙන්නේ මේ වගේ දානයක්. අපිට 19ක්
වඩම්මල
දෙන්න 29ක් වඩම්මල දෙන්න කියලා ඉල්ලලා දෙන දානය. හත්වෙනි දානය තමයි භික්ෂුණී වහන්සේලාගේ වශයෙන් ප්‍රමාණ වශයෙන් ඉල්ලලා දෙන දානය. දැන් මෙතනදී මේ දානය සම්බන්ධයෙන් සඳහන් කරද්දී දැන් මේ සංගික දාන 7 කොයිතරම් ප්‍රබලද කියලා කියන එක සඳහන් කරලා තියෙන්නේ මේ ශාසනයේ අන්තිමටම වැඩ ඉන්නවා පුද්ගලයෙක්. ඒ පුද්ගලයාට සිල් නැහැ කියලා කියලා තියෙනවා. සිල් පුරන්නේ නැහැ හරියට.
ඔව්.
කාසාව කණ්ඩක කියලා හඳුන්වන්නේ. අන්නේ කාසාව කණ්ඩක නම් වූ භික්ෂුවට ඒ භික්ෂුව අඳුරගන්න තියෙන්නේ සිවුරක් නෙමෙයි. කියන්නේ චීවරයක් පළඳගෙන නැහැ. මේ චීවරයක් ඇඳගෙන නැහැ. මේ
කහ නූලක්
හෝ කහ රිදි කැබැල්ලක් අතේ හෝ බෙල්ල ගැට ගහගෙන ඉන්නවා. ඉතින් අද කාලෙත් සමහර මහායාන නිකායවල ඒ වගේ මේ කසාවත බොහෝ සෙයින් අඩු වෙලා වෙන වර්ණයක ඇඳුමකට ගිහිල්ලා තියෙනවා. නමුත් සුළු කසාවතක් දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ ඊටත් එහා ගිය තැනක් මෙතන කියන්නේ මේ අතේ හෝ බෙල්ලේ බැඳි රිදි කඩක් හෝ නූල් කැබැල්ලක් කසාවත සංකේතවත් කරමි. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ හැටියට සැලකුවාට ඒ පුද්ගලයාට නිවසක් තියෙනවා.
ඔව්.
පවුලක් තියෙනවා.
අමුදරුවෝ ඉන්නවා.
ගොවිතැන් කරනවා වෙන්න පුළුවන්, වෙළඳාම් කරනවා වෙන්න පුළුවන්, යනාදී වශයෙන් මොනවා හෝ දෙකින් ජීවත් වෙන්නේ. ඒ පුද්ගලයා උදෙසා හෝ මම මේ දන් දෙන්නේ මේ ඉන්න පුද්ගලයාට නෙමෙයි. මම මේ දන්නේ මහා සංඝ රත්නයේද කියලා හිතලා දන් දුන්නොත් ඒ දානේ ප්‍රතිඵලයක් කියන්න බැරි තරම් මහා ආනිසංසයක් තියෙනවා කියලා සඳහන් කරනවා. මේ දක්ෂිණවංග සූත්‍රයේමයි මේ සියලු කාරණා
තියෙන්නේ. ඒක තමයි ජනමහර කියන්නේ අපි දාන දෙන්නේ හාමුදුරුවන්ට, අපි දාන දෙන්නේ චීවරයටනේ කියලා සමහර අය කියනවා. ඒ කියන්නේ මම හිතන්නේ මේ වර්තමානයේ පවතින සමහරට දුසිල්ලත් ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා නිතර නිතර දියොමතරක් මෙන් කියන දේ තමයි අපි දන් දෙන්නේ හාමුදුරුවරුන්ටනේ, අපි දන් දෙන්නේ බුද්ධ පුත්‍රයන්ටනේ කියන කාරණේ.
ඔව්, ඒක තමයි. දැන් ඒකෙදි ඇත්තටම මේ කාරණාව ගත්තාම මේ සාංගික වෙන පිළිවෙලත් විශේෂයෙන් බලපානවා. ඉතින් දැන් සමහරව අද කාලේ හිතන් ඉන්නා මේ හතර නමක් නැත්තම් සාංගික වෙන්නේ කියලා. ඒ කාරණාව මේ පිටකේ සඳහන් කරලා තිනවා. මේ මජ්ක්‍ධිම නිකායේම මේ දකින්න බඟ සූත්‍ර අට කතාවේ සඳහන් කරනවා එක සාමණේර නමක් ලැබිලා හෝ එක භික්ෂුන් වහන්සේ නමක් ලැබිලා හෝ සංඝික දානයක් දෙන්න පුළුවන්. හැබැයි මට ලැබුණේ සාමණේර නමක් කියලා හිත දෝමනස්සෙටපත් වුණොත් ඒ දානේ සංඝික නෑ. මට හොඳ වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් ලැබිලා ලැබුණා කියලා සතුටු වුණොත් දානේ සංඝික වෙන්නේ නෑ. ඒ කාරණේ විශේෂයෙන් කතා කරන්න ඕනේ. මොකද බොහෝ දෙනෙක් මේ කාලේ දන් දෙනවා. දන් දුන්නට නායක හමුදුරු වඩනවා නම් බොහෝ සෙයින් කැමතියි. ඉතින් ඒ වගේ පෞද්ගලිකව අරමුණු වෙනකොට දානේ සාංගික වෙන්නේ
නැහැ.
ඊට අමතරව සමහර කැමති අරණ්‍ය වාසී හමුදුරන්ට දන් දෙන්නේ. සමහර කැමති උගත් හමුදුරන්ට දන් දෙන්නේ. ඉතින් මේ හමුදුරු භාවනා කරනවා කියලා දන් දෙන්න කැමති. එහෙම පෞද්ගලිකව යම් කිසි කෙනෙක්ව අරමුණු කරොත් ඒ කාරණේදී සාංගික වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අපි ඒ ගැන ඉදිරියට තව සූත්‍ර
මට තේරෙනවා. මොකද කාලයේ තරමක් හරස් වෙනවා අපිට. ඒ නිසා අපි ඒ දානීය සාංගික වන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මතුවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද දවසේත් වැඩසටහන සමාප්ත කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපේ සමින්ද රණසිංහ මහත්මයා විසින් මෙහෙවන භාවනා වැඩසටහන, විශේෂයෙන්ම කොළඹ 7 සමාවෙන ත්‍රිපිටක වැඩසටහන කොළඹ 7 විජේරාම පාරේ අපේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී එළඹෙන ඉරිදා හැමම සමාවෙන
22 වෙනි ඉරිදා.
ඒ කියන්නේ 4 වෙනි ඉරිදා උදෑසන 4 වෙනි ඉරිදා කියන්නේ හැම මාසකම 4 වෙනි ඉරිදා. එතකොට මෙවර 22 වෙනි ඉරිදා උදෑසන 8 සිට දහවල් 12 දක්වා පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වෙන්න ඔබට පුළුවන්කම තිබෙනවා. බොහෝ දෙනෙක් අපෙන් දුරකට නතුම් ලබා දීලා පසුගිය සතියේ කලින් සතියේ වැඩසටහන නැරඹු අය මේ ගැන තොරතුරු විමසා සිටියා. ඒ වගේම තලවතුගොඩ හෝකන්දර පාරේ සුගතාරාමේහි සෑම මාසකම පළවෙනි සෙනසුරාදා සවස 3ටත් මේ භාවනා වැඩසටහන පැවැත්වෙනවා. මෙතුමා විසින් මෙහෙවන දින සඳහාත් ඔබට සහභාගී වීමේ අවකාශය තිබෙනවා. ඉතින් ඉතාමත්ම පුළුල් දැනුම් සම්භාරයකින් පිරිපුන්, ඒ වගේම ඒ දැනුම නිර්ලෝභීව බෙදා හදා දෙන්න নিরතුරු වෙහෙසෙන. මොකද එතුමා විසින් ගන්න අප්‍රතිහත ධෛර්යය කැපකිරීම මේ කිසිම ආකාරයක නැවත ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර එතුමා කරන කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි එතුමාගේ කටයුතු සාර්ථක වෙන්න කියලා තව තවත් ධර්මඥානයෙන් අපේ රටේ ජනතාව පෝෂණය කරන්න එතුමාට හැකියාව වරම වාසනාව නිදුක් නිරෝගී සුව සම්පන්නිය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන විශේෂයෙන්ම අද දවසේ වැඩසටහනේ දායකත්වයේ දක්වන්ට යදුණු එංගලන්තයේ වාසය කරන අපේ සමන් මහත්මයා එතුමා නම කියන්න එපා කිව්වට මට හිතෙනවා නම කියන්නම. ඒ නිසා සමන් මහත්මයා තමයි බොහොම කැමැත්තෙන් මේ සඳහා දායකත්වය දැක්වුවේ. අපේ මහින්ද ගුණතිලක මහත්මයා හරහා මේ සංනිවේදනය නැත්නම් සම්බන්ධීකරණය සිදු කරේ. ඒ නිසා එතුමන්ට මොකද අපිත් එක්ක නිරතුරු බුද්ධ භූමියේ වන්දනා කටයුතු වලට සහසම්බන්ධ වෙච්ච සදැහැති පින්වතෙක් සමන් මහත්මයා. ඉතින් එතුමාට අපේ ගෞරවය පුද කරනවා වගේම එතුමාට පින්පෙත් පුදනවා මේ ධර්ම දානමය උතුම් පින්කමට දායක වීම ගැන. ඔබත් කංකා විතරණී වැඩසටහන සඳහා දායක වෙන්න කැමැත්තක් දක්වනවා නම් 0111 7215 288 දුරකථන අංකයෙන් ආමන්ත්‍රණය කළේ සඳහා අවස්ථාව ලබා ගන්න. ඒ වගේම ඔබ හැම දෙනාගේම අදහස් යෝජනා අපි කැමැති දැනගන්න. ඒ වෙනුවෙන් ඔබට පුළුවන්කම තිබෙනවා අපේ ලිපිණය සටහන් කරගන්න. කංකා විතරණී වැඩසටහන බෞද්ධ මාධ්‍ය ජාලය ශ්‍රී සම්බෝධි විහාරයේ කොළඹ 7 කියන ලිපිණියට එවුවොතින් අපිට ලිපි ලැබෙනවා, තැපැල්පත් ලැබෙනවා. ඊහරහා අපි වැඩසටහන තව තවත් පෝෂණය කරගන්න. ඔබ දැන කියාගන්න කැමති ඔබට ගැටලුවක් පවතින දහම් කාරණා ලියා ගන්න හැටි අපේ සමින්දරණ සිංහ මහත්මයාගෙන් අහලා දැනගන්න පුළුවන්කම ලැබීවි. එසේනම් අපි යලිත් ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේදී. මොකද ඔබ දන්නවා හැම මාසකම ප්‍රථම සහ තෙවන සෙන්සුරාදාවේ තමයි රාත්‍රී 9:00ට මේ වැඩසටහන විකාශය වෙන්නේ. නැවත විකාශය පසුදාන වෙනසනම් ඉරිදා උදෑසන 3:00ටත් අලුයම 3:00ටත් ඒ වගේම 10:11 30ටත් විකාශය කරනවා. ඉතින් එයත් සිහිපත් කරගෙන ලබන සතියේ නොවි ඊළඟ සතියේ හමු වෙන අපේක්ෂාවෙන් අපි සමුගන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරමි.
ආකාසට්ඨා චුම්මඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු 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 සාදු.